ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
සෝදානම් වෙමු. එහෙමනම් මේ වෙනකොට ලෝකයේ බහුල වශයෙන් කතාබහ වන ප්‍රමුඛ පෙළේ ප්‍රවෘත්ති කිහිපය පිළිබඳව අලුත් තොරතුරු කතාබහ කරන්න ශ්‍රී ලංකාවේ සිට මේ තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා සූදානමේ සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ FP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
ලෝකෙම මේ ගෙවිලා ගිය සතියේ වැඩිපුරම කතාබහ කළේ බ්‍රිතාන්‍ය රජ පවුල ගැන. ඒකට හේතුව වුණ කාරණාව පිළිබඳව අපි අපේ විවිධ මාධ්‍ය ඔස්සේ මේ වෙනකොට කතාබහ කරලා තියෙන්නේ ගුවන් විදුලියේ, ඒ වගේම අපේ අන්තර්ජාල මාධ්‍ය හරහා. ඔබත් දැන් මේ වෙනකොට මේ කාරණාව දන්නවා. බ්‍රිතාන්‍ය රජපෞලේ හැරි කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් කුමරිය දැන් ඉන්නේ ඇමරිකාවේ පදිංචියට ගිහිල්ලා. ඔවුන් ඇමරිකාවේ ප්‍රකට රූපවාහිනී නාලිකාවක් වන CBS නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දීලා තිබුණා. මේ නාලිකාවේ මේ සම්මුඛ සාකච්ඡාව මෙහෙයුවේ ප්‍රකට රූපවාහිනී නිවේදිකාවක් ඔප්‍රා වින්ෆ්‍රී කිව්වම අපි කවුරුත් දන්නවා. ඒ බොහොම ආන්දෝලනාත්මක සාකච්ඡා මෙහෙයවන්නේක්. මේ හමුවේ මේගන් සහ හැරි හෙළිදරව් කරපු කාරණා පිළිබඳව ඔබ මේ වෙනකොට යම් තාක් දුරකට දැනුවත්. එහෙදි මේගන් සඳහන් කිරීමක් කරලා තිබුණා ඔවුන්ගේ පුත් කුමරා, ඒ කියන්නේ ආචි පුත් කුමරා උපත ලැබනකොට ඔහුගේ සමේ පැහැය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ රජපෞලේ යම් කෙනෙකු විමසිලිමත් වුණා කියලා. ඒ වගේම ඇය රජ මාලිගාව තුළදී දැඩි පීඩනයකට ලක් වුණා, ඔවුන්ගේ ප්‍රතිපාදන කපා දැමීම් සිදු වුණා, ඇය මානසික ප්‍රතිකාර සඳහා උපකාරීලා සිටි අවස්ථාවකදී ඒ රජමාලිකාවට සුදුසු නැහැවනි කටයුතු සඳහා පිටත සේවාවන් ලබා ගැනීම කියලා ඇයට ඒ සේවාවන් ලබා දීමට නොහැකි වුණා රජමාලිගාවට. ඇය දැඩි පීඩනයකින් පසුනේ කියන කාරණා ඇතුළු තවත් බොහෝ කාරණා පිළිබඳව ඇය සහ හැරි කුමරු තොරතුරු හෙළිදරව් කිරීමක් සිදු කළා. මේකෙන් සමස්ත ලෝකීය අවධානය බ්‍රිතාන්‍ය රජපෞල වෙත යොමු වුණා. ඇත්තටම මේ වර්ගවාදය කියන එක, වර්ණ ભેදවාදය කියන එක රජමාලිගාව තුළ තියෙනවද? නිසි පහසුකම් සැපීමට රජමාලිගාව අපොහසත්ද මේ රජපෞලට ඇත් සමාජිකයින්ට? නොකුත් ප්‍රශ්න කතාබහවෙන අතරතුරේදී දැන් අපිට වාර්තා වෙනවා රජමාලිගාවෙන් මේ සඳහා යම් ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා කියලා. විශේෂයෙන්ම දෙවන එලිසබෙත් රචින මේ සඳහා යම් ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා. මං කැමතියි අමල් දැන් බොහෝ දෙනෙක් මේ කාරණාව දන්න නිසා රජමාලිගාව පැත්තෙන් අපිට දැනගන්නට තියෙන අලුත් කරුණු වලින් අද සාකච්ඡාව ආරම්භ කරන්න.
ඔව් දිල්රුක්ෂි, මෙතනදී රජමැදුර බොහොම කෙටි නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මහා රජින මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇය එක්තරා විදිහකට කනස්සල්ල පළ කරලා තියෙනවා. ඇය කියලා තියෙනවා වර්ගවාදය පිළිබඳ මෙගන් සහ හැරි ගෙනාපු චෝදනාව පිළිබඳ ඇය කනස්සල්ල පළ කරනවා. ඒ පිළිබඳ දැඩිව අවධානය යොමු කරනවායි කියලා. ඒ එක්කම ඇය සඳහන් කරනවා හැරි සහ මේගන් සහ ඔවුන් ඒ දෙපළගේ දරුවා ආචි ඒ තිදෙනාව ඉතාමත්ම ආදරෙන් රාජකීය පවුලේ සමාජිකයන් හැටියට තවමත් සලකනවායි කියලා. ඉතින් ඉතාම කෙටි වචන 61ක නිවේදනයක් තමයි රජින නිකුත් කරලා තියෙන්නේ. ඊට අමතරව විලියම් ඔහුත් ජනමාධ්‍යවේදීන්ට යම්කිසි ප්‍රකාශයක් කළා. මේ ප්‍රකාශය සිද්ධ වුණේ ඔහු එංගලන්තයේ ලදරු පාසලක උත්සවයකට සහභාගී වෙන අවස්ථාවේදී ජනමාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න දෙකක් අසා සිටියා. ඒ පළවෙනි ප්‍රශ්නය තමයි ඔහු ඔප්‍රා වින්ෆ්‍රී සමග කරපු ඒ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවෙන් පස්සේ හැරි සමග කතා කළාද කියලා අහුවා. මෙතනදී විලියම් කිව්වා නෑ, තවමත් හැරි සමග ඔහුට කතා කරන්න, ඔහුගේ සහෝදරයා සමග කතා කළේ නැහැ කියලා කිව්වා. ඊළඟට ඔහුගෙන් ප්‍රශ්නයක් ඇහුවා මේ වර්ණවාදය පිළිබඳව රජපෞල තුළ කොතරම් දුරට මේ වර්ණවාදය එහෙම නැත්නම් වර්ගවාදය තියෙනවද කියලා. එතනදී ඔහු යම් කිසි විදියකට රජපෞල පැත්තෙන් බලුවොත් දීර්ඝ පිළිතුරක් දුන්නා. රජපෞල කිසිම විදියකින් වර්ගවාදය අනුමත කරන්නේ නැහැ. ඒ එක්කම ඔවුන් වර්ගවාදීන් නොවන බවත් ඔහු අවධාරණය කළා. ඉතින් මේකත් ඉතාමත්ම විරල අවස්ථාවක්. මොකද රජපෞලේ උදවිය මේ විදිහට මහජන උත්සවවලට සහභාගී වෙන අවස්ථාවේදී ජනමාධ්‍යවේදීන් ඔවුන්ගෙන් ඔවුන්ට කෑ ගහලා ප්‍රශ්න අහන සම්ප්‍රදායක් බ්‍රිතාන්‍යේ නැහැ. නමුත් ඒ සම්ප්‍රදායත් කඩ කරමින් මේ විදිහට විලියම්ගෙන් ප්‍රශ්න කරපුවාම විලියම් ඇත්තටම ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න යොමු වුණා. ඉතින් මෙතනදී රජපෞල බොහොම දැරෑරුම් ලෙස මේ අවස්ථාවේදී මේ චෝදනා පිළිබඳ අවධානය යොමු කරන බව තමයි පෙනී යන්නට තියෙන්නේ.
දැන් මේ රජ පවුලේ ඇතිවුණු මේ අවධානයත් එක්කම මේක ටිකක් ඔස්ට්‍රේලියාව පැත්තටත් ඊට පස්සේ හැරුණා. ඒකනම් මේ රජ පවුල් හා සම්බන්ධ කතාවක් නෙමෙයි. නමුත් ඔස්ට්‍රේලියාව තවදුරටත් මේ රැජිනට වග කියන රජ රටක් විදිහට පවතිනවාද එසේත් නොමැතිනම් ඒ රාජාණ්ඩු ක්‍රමයෙන් මිදිලා ජනරජයක් බවට පත්වෙනවාද කියන කාරණාව. මේ තත්ත්වය පිළිබඳව මීට කලිනුත් අවධානයක් යොමු වෙලා තිබුණා. 1999 වසරේදී මේ සඳහා ජනමත විචාරණයක් පවා පැවැත්වෙලා තියෙනවා. ඉතින් ඒ ජනමත විචාරණයේදී ජනරජයක් බවට පත්වීම සඳහා ජනතාවකින් ඡන්දය විමසූ අවස්ථාවේදී ජයග්‍රහණය කරන්නට හැකියාවක් ලැබිලා නැහැ. ඒ හින්දා තමයි තාමත් ඔස්ට්‍රේලියාව මේ රාජාණ්ඩුවක් කියන ඒ පාලන තන්ත්‍රය යටතට අයත්වන රටක් විදිහට තියෙන ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. රටේ අගමැතිවරයා තමයි ප්‍රධානත්වය දරන්නේ රටේ. ඔහු වග කියන්නේ අග්‍රාණ්ඩුකාරවරයාට, අග්‍රාණ්ඩුකාරවරයා කියලා කියන්නේ රජිනගේ නියෝජිතවරයා. ඒ අනුව අවසාන වශයෙන් රටේ නායකයා බවට, ප්‍රධානියා බවට, රටට වග කියන පුද්ගලයා බවට පත්වන්නේ තාමත් බ්‍රිතාන්‍යයේ රජ තනතුරු දරන පුද්ගලයා. ඒ අනුව දැන් බලනකොට දෙවන එලිසබෙත් මහරජින. දැන් මේ තත්ත්වයත් එක්කමල් ඔස්ට්‍රේලියාවෙත් යම් කතා බහක් ඇති වුණා මේ ජනරජයක් වෙනවද නැද්ද කියන කාරණාව පිළිබඳව. මා කැමති මේ විදෙස් රටවල් පැත්තෙන්, එංගලන්තයේ පැත්තෙන් මේ සම්බන්ධව කොයි වගේ අවධානයක්ද තිබුණේ කියලා මේ ඔස්ට්‍රේලියාවේ ඇති වෙලා යන මේ කතා බහ පිළිබඳව.
ඔද්දිරික්ෂි, දැන් අපි දන්නවා ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය බල්කම් ටර්න් බුල් මේ පිළිබඳ අදහස් පළ කරලා තිබුණා. ඔස්ට්‍රේලියාව තවදුරටත් බ්‍රිතාන්‍ය මහරජින රාජ්‍ය නායිකාව හැටියට පවත්වා ගන්නවද කියන කාරණාව පිළිබඳ ඒ විවාදය ඇති වෙනවත් එක්කම මේට සමගාමීව ඔද්දිරික්ෂි මේ සාකච්ඡාව දැන් කැනඩාවෙත් ඇති වෙලා තියෙනවා. මොකද කැනඩාවෙත් එවැනිම තත්ත්වයක් තියෙනවා. ඔවුනුත් පුදුරාජ මණ්ඩලයේ රටක් හැටියට තවමත් මහරජින තමන්ගේ රාජ්‍ය නායිකාව හැටියට පිළිගන්නවා. මේ වගේ රටවල් 15ක් තවමත් තියෙනවා. පොදුරාජ්‍ය මණ්ඩලයේ සමාජිකත්වයේ ගණ රටවල් ඒ විදිහට මහරජින තමන්ගේ රටේ ප්‍රධානී හැටියට පිළිගන්නවා. ඉතින් එතනදී ඔස්ට්‍රේලියාව තමයි අතරම මූලතැනක් ගත්තේ. ඔස්ට්‍රේලියාවෙන් තමයි මේ අදහස නැවතත් කරලියට එන්නේ. මැල්කම් ටර්න්බුල් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ මෙතන ඔහු නගපු අදහස් එක්කලා ඔහු කියා සිටියේ මේ විදිහට දිගින් දිගටම බ්‍රිතාන්‍ය රජපවුල සහ ඒ සම්බන්ධ තියෙන අර්බුදකාරී තත්ත්වය මැද්දේ තවදුරටත් තමන්ගේ රටේ ප්‍රධානියා හැටියට බ්‍රිතාන්‍ය මහරජින තබා ගැනීම සුදුසු නැහැයි කියලා. එවැනිම අදහසක් මේ වෙනකොට අනෙකුත් පොදුරාජ්‍ය මණ්ඩලයේ සමාජික රටවලත් දැන් ඒ කතිකාව ආරම්භ වෙලා තියෙනවා. විශේෂයෙන්ම කැනඩාව මේ වෙනකොට ඒ පිළිබඳ දීර්ඝ වශයෙන් නැවතත් සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ සම්මුඛ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවත් එක්කලා මීට කලිනුත් සාකච්ඡා වෙච්ච කාරණාවක්. නමුත් ඒක නැවතත් කරලයට ඇවිල්ලා තියෙනවා. බ්‍රිතාන්‍ය රජ පවුල කොතරම් දුරට සුදුසුද තවමත් ඒ පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් වල නායිකාව හැටියට, එහෙම නැත්නම් ඒ පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකයා හැටියට ඇයව සලකන්න ඕනද නැද්ද කියන කාරණාව නැවතත් ඉස්මතු වෙලා තියෙනවා.
මියන්මාරය පිළිබඳව අවධානය යොමු කරමු මේ ළඟට. මියන්මාරයේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව අපි කාටත් දැන් අවබෝධයක් තියෙනවා. මියන්මාරේ නායක අවුන් සාන් සූචි දැන් මේ වෙනකොට අත්අඩංගුවේ පසුවන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකින් බිහිවුණු පාලන තන්ත්‍රයක් තිබුණි. නමුත් ඒක ඡන්දය දූෂිතයි කියන කාරණාව පදනම් කරගෙන ඒ රජයේ පෙරලලා දාලා හමුදා පාලනය දැන් බලය අතට අරගෙන තියෙන්නේ. මේ සඳහා විශාල වශයෙන් උද්ඝෝෂණ පැවැත්වෙමින් තියෙනවා. සිය ගණන් අත්අඩංගුවට පත්වෙනවා. පුද්ගලයන් 50කට අධික සංඛ්‍යාවක් මිය ගියා කියලා අපි පසුගිය සතියේ වාර්තා කළා. මේ හමුදා වෙඩි ප්‍රහාරවලින් මේ කැරලි මර්ධනය සඳහා ගත්ත උත්සාහවලදී දැන් මේ සතිය වෙනකොට තව තවත් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව තොරතුරු මියන්මාරෙන් වාර්තා වෙමින් තියෙනවා. අපි කැමති අලුත් තොරතුරු ඉතාමත්ම කෙටියෙන් දැනගන්නම.
ඔව් දිල්රුචි, මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයෙක් ප්‍රකාශ කළා තියෙනවා දැන් මියන්මාරේ හමුදාවල ක්‍රියාකාරකම් නිසා මේ වෙනකොට විරෝධතාකරුවන් 70%කට අධික පිරිසක් ඝාතනය වෙලා තියෙනවා කියලා. ඒ වගේම සිය ගාණක් මේ වෙනකොට අත්අඩංගුවට පත් වෙලා තියෙනවා කියලා. ඉතින් මෙතනදී එක්සත් ජාතීන්ගේ මේ විශේෂ නියෝජිතවරයා ප්‍රකාශ කරනවා මියන්මාරේ හමුදාව ක්‍රයිම්ස් අගේන්ස් හියුමැනිටි, එහෙම නැත්නම් මේ මානව සංහතියට එරෙහි අපරාධවල නියැලෙනවායි කියන චෝදනාව එල්ල කළා තියෙනවා. මේක ඉතාමත්ම බැරෑරුම් චෝදනාවක්. ඒ එක්කම මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයත් මියන්මාරේ හමුදාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කරගත්තා. මීට කලින් අවස්ථාවලදී චීනයයි රුසියාවයි මේ යෝජනා සම්මත කර ගැනීමට විරුද්ධ වුණා. ඔවුන් නිෂේධ බලය පාවිච්චි කරා. නමුත් හමුදාවේ ප්‍රචණ්ඩත්වය උස්සන්න වීමත් සමගම ආරක්ෂක කවුන්සලයේ චීනය සහ රුසියාවත් එකඟතාවය ඇතිව හමුදාවට බලපෑමක් කිරීමට උත්සාහ කළා. මේ වෙනකොට ඒ ඔවුන් දිනපතා පවත්වන ඒ විරුද්ධතාවයන් වැඩ පැවැත්වීම සඳහා ඒ උපරිම බලය පාවිච්චි කිරීම විවේචනයට ලක් වුණා.
අමල් ඒත් එක්කම මේ ශ්‍රී ලංකාව සම්බන්ධව දැඩි විරෝධයක් මියන්මාරයේ මේ උද්ඝෝෂණය කරන ජනතාව, ඒ කියන්නේ අවුන් සාන් සූචී පාලනයට පක්ෂපාතී ජනතාව වෙතින් නැගෙමින් තියෙනවා කියන කාරණාවත් කතා බහට ලක් කළ යුතු කාරණාවක්. මේක තාමත් පුළුල්ව සාකච්ඡාවට බඳුන්වලා නැහැ මං හිතන්නේ ලංකාව තුළ පවා. නමුත් අපිට අන්තර්ජාතිකයෙන් මේ සම්බන්ධව තොරතුරු වාර්තා වෙනවා. මා කැමති ඒ සම්බන්ධව සමස්ත තොරතුරු ඔබෙන් හෙළි කරගන්න.
ඔව් දිලක්ෂි, මේ වෙනකොට ප්‍රොටෙස්ට් ශ්‍රී ලංකා කියලා හෑෂ්ටැග් එකක් මියන්මාරේ සමාජ මාධ්‍ය ජාලාවල ට්‍රෙන්ඩ් වෙන්න පටන් අරන් තියෙනවා. මේකට හේතු වුණේ මේ මාසේ මුලදී ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මියන්මාරේ හමුදා පාලන යටතේ ඉන්න විදේශ ඇමතිවරයාට ආරාධනාවක් කළ තිබුණා කොළඹ පැවැත්වෙන නිල සමුළුවකට සහභාගී වෙන්න කියලා. ඒ බිම්ස්ටෙක් ආයතන, එහෙම නැත්නම් මේ බේ ඔෆ් බෙංගාල්, එහෙම නැත්නම් බෙංගාල බොක් ආශ්‍රිත රටවල් වල සමුළුවක් ලංකාවේ පැවැත්වීමට නියමිතයි අප්‍රේල් 1 වෙනිදා. ඒ සමුළුවට සහභාගී වීමට රටවල් 7ක නියෝජිතයන්ට ආරාධනා කළ තිබුණා. ඒන් එක රටක් තමයි මියන්මාරය. එතකොට ශ්‍රී ලංකාව මියන්මාරයේ මේ හමුදා පාලනයටත් ආරාධනා කිරීම මියන්මාරයේ ඒ ක්‍රියාකාරීන් දැක්කේ ඒ රටේ ඇති වෙලා තියෙන මේ හමුදා කුමන්ත්‍රණයට ශ්‍රී ලංකාව සහාය දැක්වීමක් හැටියටයි. ඉතින් මේ නිසාවෙන් තමයි මියන්මාර ඒ ක්‍රියාකාරීන් බොහොම දැඩිව ශ්‍රී ලංකාව විවේචනයට ලක් කරේ. මෙතනදී ශ්‍රී ලංකාව යම් කිසි ප්‍රතිචාරයක් දැක්වුවා. ඔවුන් කියා සිටියේ මේ ඉල්ලීම, මේ ආරාධනාව කරලා තියෙන්නේ බිම්ස්ටෙක් කියන සංවිධානය යටතේ. නමුත් ශ්‍රී ලංකාව තවමත් මියන්මාරයේ ඇති වෙලා තියෙන මේ දේශපාලන වෙනස් වීම, එහෙම නැත්නම් මේ අපි සාමාන්‍ය විවාහයෙන් හඳුන්වන හමුදා කුමන්ත්‍රණය පිළිබඳ ශ්‍රී ලංකා රජය තවමත් ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන නැහැ කියන කාරණාව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළා. ඔවුන් කිව්වේ දැන් තවමත් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට මුහුණ පෑමට සිද්ධ වෙන ඒ යෝජනාවක් තියෙනවා මේ මාසේ 3 වන සතිය වෙනකොට. ඒ පිළිබඳ ශ්‍රී ලංකා රජය අවධානය යොමු කරමින් ඉන්න නිසා මියන්මාරය පිළිබඳ, එහෙම නැත්නම් මියන්මාරයේ ඇති වෙලා තියෙන වෙනස්කම් පිළිබඳ සලකා බැලීමට ඔවුන්ට කාලයක් ලැබුණේ නැහැ කියලා. කෙසේ වෙතත් අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය ජාලා තුළ ශ්‍රී ලංකාව දැඩි දෝෂ දර්ශනයට ලක්වලා තියෙනවා. ශ්‍රී ලංකාව දැනුවත්ව හෝ නොදැනුවත්ව මියන්මාරයේ හමුදාව විසින් පත් කරපු හමුදාවේ හිටපු පුද්ගලයෙකු දැන් විදේශ ඇමති හැටියට කටයුතු කරනවා. ඔහුට ආරාධනා කිරීම ඉතාමත්ම දැඩි ලෙස විවේචනයට ලක් වෙලා තියෙනවා.
කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධව අලුතොරතුරු සාකච්ඡා කරමු අපි මේ ළඟට. ඊයේ දවසේ, කියන්නේ මාර්තු මාසයේ 11 වෙනිදා විශේෂිත දවසක් ලෝකයේට, මීට හරියටම වසරකට කලින් තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය මේ කොරෝනා වෛරසය වසංගත තත්ත්වයක් විදිහට නම් කරනු ලැබුවේ. දැන් හරියටම කොරෝනා වසංගතයට වසරක් ගෙවිලා හමාරයි. වසරක් ගෙවෙන තැන මේ වෙනකොට වැඩිපුරම කතා බහට ලක් වෙන කාරණාව බවට පත් වෙලා තියෙන්නේ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත සම්බන්ධව. ඒ අතරිනුත් ඇස්ට්‍රසෙනිකා එන්නත සම්බන්ධව විශාල අවධානයක් මේ වෙනකොට තියෙනවා. මේ තුලින් යම් යම් සංකූලතා ඇති වෙනවා කියලා ඒ කතා බහ තියෙන්නේ. දැන් මේක මේ වෙනකොට ඕස්ට්‍රේලියාවෙත් ලබා දීම ආරම්භ කළ තියෙනවා ඇස්ට්‍රසෙනිකා එන්නත. ඒ නිසා ලෝකයෙන් මේ සම්බන්ධව වාර්තාවන තොරතුරු දැන ගැනීම අපිටත් ඉතාමත් වැදගත් කාරණාවක්. අමල් කැමති ඒ සම්බන්ධව තොරතුරු මේ ළඟට සාකච්ඡා කරන්න.
ඔව් දිලක්ෂි, දැන් අපි දන්නවා මේ ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් හැටියට නම් කළා අවුරුද්දක් ගෙවිලා. දැන් මේ වසංගතයේ නිල වශයෙන් 2 වෙනි අවුරුද්ද ආරම්භ වෙන්නේ අද ඉඳලා. ඉතින් මේ වෙනකොට යම් කිසි ප්‍රමාණයකට මේ වසංගතය පැතිර යාමේ වේගය අඩු වුණාට සමහර රටවල, විශේෂයෙන්ම බ්‍රසීලිය වගේ රටවල තවත් ඇතරම සීග්‍රේන් මේ රෝගය පැතිර යනවායි කියලා වාර්තා වෙනවා. ඒක මරණ සංඛ්‍යාවත් ඉහළ යෑමේ ප්‍රවණතාවයක් තියෙනවා. නමුත් අනෙකුත් රටවල, අනෙකුත් ස්ථානවල රෝගයේ වර්ධනය වීමේ අඩුවක් දක්නට ලැබෙනවා. ඉතින් ඒකට එක හේතුවක් වෙලා තියෙන්නේ දෘක්ෂි මේ එන්නත ලබා දීමත්, ඒකම එන්නත බොහෝ අවස්ථාවලදී බොහෝ රටවල්වල තමත්ම ඉක්මනින් ලබා දීමට කටයුතු කිරීමත් නිසා. නමුත් ඇස්ට්‍රසෙනිකා එන්නත සම්බන්ධයෙන් මේ වෙනකොට ඩෙන්මාර්කය, ෆින්ලන්තය සහ අයිස්ලන්තය ඇස්ට්‍රසෙනිකා එන්නත ලබා දීම අත්හිටෙව්වා. ඒ අත්හිටවන්නට හේතුව වුණේ ඔවුන් ප්‍රකාශ කරා සමහර එන්නත ලබාගත් පුද්ගලයන්ගේ ලේ කැටි ගැසීමක් වාර්තා වුණයි කියලා. ඉතින් ඒ නිසා මේ ඇස්ට්‍රසෙනිකා එන්නතේ එක කාණ්ඩයක් ඔවුන් ලබා දීම අත්හිටවලා තියෙනවා. නමුත් මේ වෙනකොට යුරෝපා සංගමයේ තුල ඖෂධ නියාමනය කරන ආයතනය ප්‍රකාශ කළා. ඔවුන් මේ පිළිබඳ සලකා බලලා ඔවුන් ලබාගත්තු දත්තානු ඔවුන්ට පෙනී ගියයි කියලා. මේ එන්නත ලබාගෙන ඊට පස්සේ ලේ කැටි ගැසෙන අයත් ඒ එක්කම සමාජයේ සාමාන්‍ය වශයෙන් අනෙකුත් රෝග නිසා ලේ කැටි ගැසීම් වලට භාජනය වෙන පුද්ගලයන්ගේ ඒ ප්‍රතිශතයත් බලපුවාම මේ ප්‍රතිශතයන් දෙකේ කිසි වෙනසක් දකින්නට නැහැයි කියලා. ඉතින් මේක සාමාන්‍ය තත්ත්වයක්. මේක ඇත්තටම මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත නිසා නෙමෙයි මේ සංකූලතාවය ඇති වුණේ කියන එක මේ වෙනකොට යුරෝපියන් මෙඩිසින් ඔතෝරිටි එක එහෙම නැත්නම් නියාමන ආයතනය ප්‍රකාශ කරලා තියෙනවා. ඒ එක්කම යුරෝපා සංගමය තුළ ජොන්සන් ඇන් ජොන්සන් එන්නත එහෙම නැත්නම් මේ ජැන්සන් කියලා කියන එන්නත ඒක අනෙකුත් එන්නත් වලට වඩා යම් කිසි විශේෂත්වයක් තියෙන්නේ. ඒක එක මාත්‍රාවක් පමණයි ගැනීමට අවශ්‍ය. අනෙකුත් මේ වෙනකොට ලෝකේ අනුමත කරලා තියෙන අනෙකුත් එන්නත් සියල්ලක්ම මාත්‍රා දෙකකින් ලබා ගත යුතු වෙනවා. නමුත් ඒ ජැන්සන් එහෙම නැත්නම් ජොන්සන් ඇන් ජොන්සන් සමාගම විසින් නිෂ්පාදනය කරපු එන්නත එක මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් වෙනවා. ඉතින් ඒ එන්නත මේ වෙනකොට යුරෝපා සංගමය තුළ අනුමත කරලා තියෙනවා. ඒ එක්කම ලෝක සෞඛ්‍ය සංවිධානයත් අනුමත කිරීම තුළින් අනෙකුත් අයටත් ඒක ලබා ගැනීමේ හැකියාව දැන් ඇති වෙලා තියෙනවා.
ස්තුතිවන්ත වෙනවා මල්. එහෙමනම් මේ සතියෙදිත් ලෝකයේ තතු වෙති සමීප කරන පත් එක්කතු වීම පිළිබඳව ලෝ වටා විදේශ විති සමාලෝචනයට සම්බන්ධ වීම පිළිබඳව අපි එහෙමනම් හමු වෙමු ලබන සතියේ සිකුරාදා. ආයුබෝවන්.
ආයුබෝවන් දිරුචි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.